കല്യാണ മിത്രവരുണി ദൂപുതുണി മേ പുര പസലോസക്ക് പോയതവസി അപഹമദിനാമ നിലമ്പ് ഭാവന മധ്യസ്ഥാനേറ്റ് പെമിന് മെസ്സേ പറയാങ്കഗതവ് സംസുന്വ വാടിവി അപഹസുവെന്നമുത് ഉത്സാഹകരണവ കിസിയം ദുരക്കട്ട് ഭാവനാ മാർഗേ സക്മനക എതെന്നട്ട് പുഞ്ചി ഗമനക്ക് യന്ന് ඒ තමා අප හැම දෙනාගෙම ඉලක්කය අරමුණ අපේක්ෂාව බලාපොරොත්තුව එක අතකින් භාවනාව බොහෝම ගැඹුරු සංකීර්ණ විෂයක් අංශයක් ක්ෂේත්‍රයක් අනික් පැත්තෙන් දුෂ්කර කාර්යයක් කොපමණ ගැඹුරු වුණත් අපි ඉන්න තැනින් පටන් ගන්න පුළුවන්. ඒ නිසා භාවනාව සමානයි මහමුහුදට. මහමුහුදේ සැබෑ ගැඹුර කොපමණද කියලා තාම හරියටම දන්නේ නැහැ. නමුත් ඉතින් හිතා ගන්න බැරි තරම් ගැඹුරුයි. මුළු එවරෙස්ට් කන්දටත් වඩා ඒ උසට වඩා ගැඹුරු තැන් මහමුහුදේ තියෙනවා කියනවා. ඒ වුණාට අපිට මුහුද හම්බ වෙන්නේ වෙරළෙදිනේ. වෙරළේ මුහුද මේ හරීම සාමාන්‍යයෙන් සරලයි. අපිට පා ගන්න පුළුවන්. ඉතින් එතනින් පටන් ගන්න පුළුවන්. ඒ නිසා භාවනාව අපි කාටත් අපි ඉන්න තැනින් පටන් ගන්න පුළුවන් දෙයක්. අර ඈත තියෙන ගැඹුර ඈත තියෙන ඒ අසීරුතා සංකීර්ණතා ගැන හිතලා මේ සරල ආරම්භය නොගෙන සිටීම අපරාධයක්. පටන් ගැනීම සරලයි. සරලත්වයෙන් පටන්ගෙන ගැඹුරකට යන ගමනකට තමා භාවනාව කියන්නේ. ඒ සරලත්වයේම සදාකාලිකව පදිංචි වීමට නොවි එමෙන්ම මුලින් මර ගිලෙන ගැඹුරකට පැනීමත් නොවේ. මෙතන තිබෙනවා අනුපූර්ව පිළිවෙලක්. අනුපූර්ව පිළිවෙලින් යන ගමනක්. අද භාවනාවට ආධුනික සමහර විට අද තමා භාවනාව මුලින්ම පටන් ගන්න යන්නේ කියන කියලා හිතාගෙන ඉන්න කල්‍යාණ මිත්‍ර පිරිසකුත් සිටින නිසා අපි මේ සරලත්වයෙන් පටන්ගෙන ගැඹුරට යන ගමන ගැන අවධානය යොමු කරමු. ඇයි අපි භාවනා කළ යුත්තේ? මොන හේතු නිසාද? මොහතකට මෙනෙහි කරලා බලන්න, හිතලා බලන්න, තමන්ගෙම අහලා බලන්න. ඇයි මම තමන් භාවනා කරන්නේ මොන හේතු නිසාද? මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉලක්ක මොනවද? අපේක්ෂා මොනවද? මොනව ලබා ගන්නද? පිළිතුරු දෙන්න හදිස්සි වෙන්නේ නැතිව ඒ විමසීමත් එක්ක ඉන්න. විවිධ පිළිතුරු ලැබෙයි. ඇයි භාවනා කරන්න හිතුනේ? සමහර විට තමන්ට ලකෝණ කමක් නැති වුණත් තව කෙනෙක්ගේ ඉල්ලීම මත, ඇරයුම මත, තව කෙනෙකුගේ බලකිරීම මත උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ටම දැනෙන අවශ්‍යතාවයක් මත. භාවනාව ආගමික වචනයක්. භාවනාව ආගමකදී මුණ ගැහෙන වචනයක්. අපේ දහමේ, බුදු දහමේ මුණ ගැහෙන වචනයක්. හැබැයි අර අවශ්‍යතාවය ආගමික නෙවෙයි. මේ දෙක වෙන් කරගන්න. සමහර විට රෝගයකට කෙනෙකු සිංහල බෙහෙතක් ගන්න පුළුවන්. ආයුර්වේද බෙහෙතක් ගන්න පුළුවන්. ඉංග්‍රීසි බෙහෙතක් ගන්න පුළුවන්. වෙන ගුප්ත පිළිවෙලක් ප්‍රතිකර්මයක් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ගන්න බෙහෙත් වලට තමයි ওই විවිධත්වය තියෙන්නේ. මේක සිංහල බෙහෙතක්, ඉංග්‍රීසි බෙහෙතක්, චීන බෙහෙතක්, කෙමක් අත් බෙහෙතක්. හැබැයි ලෙඩේට එහෙම නැහැනේ වෙනසක්. මේක සිංහල ලෙඩක්, ඉංග්‍රීසි ලෙඩක්, චීන ලෙඩක්, එහෙම එකක් නැහැ. ලෙඩේ. ලෙඩ කියන ඒවට ජාති, ආගම්, කුල, දේශපාලන ඒ කිසිම හංවඩුවක් නැහැ. ඒ ඔක්කොම හංවඩු වෙන්නේ, ලේබල් වෙන්නේ අපි ලෙඩේ සනීප කරගන්න යන විදිහ අනුව. අපි කාටත් අපේ ජීවිතය ක්‍රමවත් කරගන්නට ඕනේ. මොන වයසෙ හිටියත් ඒට වයස ප්‍රශ්නයකුත් නැහැ. ඊටාම වැඩිහිටි වියපත් වුණු කෙනෙකුටත් ජීවිතයේ ඒ වියපත් ජීවිතේ ක්‍රමවත් කරගන්නට ඕනේ. හැලහැප්පීම් වලින් තොරව ඒ ජීවිතේ සැඳෑ සමය ගත කරන්නට ඕනේ. ඊට මෙහා වැඩිහිටි දෙමව්පියන්ට ඒ තමන්ගේ ඒ වගකීම් හරියට ඉටු කරන්න, තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් වගකීම් තමන්ගේ රැකියාවේ වගකීම්, රටට තියෙන වගකීම් මේවා හරියට ඉටු කරන්න ක්‍රමවත් බවක් ඕනේ. දෙයිටත් මෙහාට ආවොත් අධ්‍යාපනය ලැබෙන දුවෙක් පුතෙක් ගත්තත් ඒ අධ්‍යාපන ජීවිතයේ ක්‍රමවත් වෙන්නට ඕනේ. දැන් මේ මූලික අවශ්‍යතාවයක් ක්‍රමවත් බව. ඒ ක්‍රමවත් බවත් එක්ක පටලැවෙන්නේ නැහැ අපි කොහෙද ඉන්නේ, මොන රටේද ඉන්නේ, ස්ත්‍රීද පුරුෂද වයසද තරුණද නැහැ. අපිට හොඳට ඉගෙන ගන්නට ඕනේ. හොඳ රැකියාවක් කරන්නට ඕනේ. සමහර විට සාර්ථක විවාහ ජීවිතයක අවශ්‍යතාවයේ තියෙන අය ඇති. ඊළඟට ඒ දූ දරුවන් හොඳට හදන්න, වඩන්න, උගන්නන්න. දැන් මේ විදිහට යන ගමනක් තියෙනවා. ඒ ගමන කොහොමද හරියට යන්නේ? සැහැල්ලුවෙන් යන්නේ. අන්න එතනදි තමයි භාවනාවේ අවශ්‍යතාවයේ එන්නේ මුලින්ම. මක් නිසාද කල්‍යාණ මිත්‍රවරුනි, දුවේ පුතේ, මේ හැම දෙයකටම අපේ ජීවිතයේ හැම ප්‍රශ්නයකටම මුල් වෙන එක හේතුවක් තියෙනවා. එකම හේතුව නෙමෙයි, ඔය ඕනෑම ප්‍රශ්නයකට මුල් වෙන එක හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ හිත. අපේ හිත අපිට අමතක වෙන්නේ යමක් හරියට තේරෙන්නේ නැත්තෙත්, කළ යුතු දේ කෙරෙන්නේ නැත්තෙත්, හිතාගත්ත වෙලාවට හැරෙන්නේ නැත්තෙත්, අත්‍යවශ්‍ය දෙයක් කරනකොට උදාසීනකම එන්නෙත්, ඉක්මනට කලබල වෙන්නෙත්, කලබල වෙලා නොකළ යුතු දේ කරන්නෙත්, නොකිව යුතු දේ කියන්නෙත්, කිව යුතු දේ නොකියන්නෙත්, කළ යුතු දේ නොකරෙන්නෙත්, මේ සියල්ලටම විවිධ හේතු තියෙනවා. හැබැයි ඔය හැම ප්‍රශ්නයකදීම මුලට අපේ හිතක් තියෙනවා. අනිත් දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හිත තියෙනවා. හරියට මේ අපි කන හුඟක් ආහාරවලට එකතු වෙන්න ඕනේ අමුද්‍රව්‍ය ගොඩක් තියෙනවනේ. හැබැයි තේ ලුණු කොයි දෙයකටත් තියෙනවා. සමහරට සීනි හැම කෑමකටම දාන්නේ නැහැ. මිරිසුත් හැම කෑමකම නැහැ. පොලුත් නැහැ. හැබැයි සීනි තිබ්බත් නැතත්, පොල් තිබ්බත් නැතත්, තෙල් තිබ්බත් නැතත්, මිරිස් තිබ්බත් නැතත් ලුණු තියෙන්න පුළුවන්. නිසා සරලව කිව්වොත් ලුණු නැති කෑමක් ඇති. නමුත් සරලව කිව්වොත් ලුණු කියන්නේ අපි ගන්න ආහාර වල මොන විදිහේ වුණත් හැම දෙයකටම දාන තියෙන එක ද්‍රව්‍යයක්. අනිත් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මනස කියන්නේ, හිත කියන්නේ අපේ ජීවිතේ මොන දේ කළත් ඒ හැම දෙයකටම ඕනෙ වෙන දෙයක්. නැතුව බැරි දෙයක්. හිත නැතුව මොනවත් කරන්න බෑ. මනස නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් ඒ මනස කලබල නම්, ඒ මනස නොසන්සුන් නම්, ඒ මනස වික්ෂිප්ත නම්, ඒ මනස චංචල නම්, ඒ මනස අකීකරු නම්, අපි කරන වැඩත් කලබලයි, චංචලයි, වික්ෂිප්තයි. අපිට ඕන විදිහට කරගන්න බෑ. අකීකරු හිතක් එක්ක අපි කොහොමද අපිට ඕන දේ කරන්නේ? දැන් අකීකරු කෙනෙක් කියන්නේ අපිට ඕන දේ කරන කෙනෙක් නෙමෙයි. එයාට ඕන දේ කරන කෙනෙක්. සමහර විට ගුරුවරුන් කියනවා මේ ළමයා අකීකරු ළමෙක්. සමහර විට අම්මලා තාත්තලාත් කියනවා. සමහර විට දෙමව්පියෝ ගැනත් දරුවෝ කියනවා. අපි අම්මා හරි අකීකරු තාත්තා අකීකරු විශේෂයෙන් වයසට යනකොට. ඉතින් මේ අකීකරු කියන එකෙන් අපි සරලව කියන්න හදන්නේ මේ එයාට ඕනේ දේ කරන. කළ යුතු දේ නෙමෙයි. අපිට ඕනේ දේත් නෙමෙයි. එයාට ඕනේ දේ. ඉතින් අපේ හිතත් ඒ වගේ නම් අපිට ඕනේ දේ නෙවෙයි නම් කරන්නේ එයාට ඕනේ දේ නම් කරන්නේ එහෙම හිතක් එක්ක අපි කොහොමද අපේ ජීවිතේ ක්‍රමවත් කරගන්නේ අධ්‍යාපනයේ ජීවිතය තරුණ ජීවිතේ ආර්ථික ජීවිතේ පවුල් ජීවිතේ සමාජ ජීවිතේ මේ එකක්වත් ආගමික ජීවිතේවත් ක්‍රමවත් කරගන්න සාර්ථක කරගන්න අමාරුයි ඉතින් අන්න අවශ්‍යතාවය භාවනාවට අවශ්‍ය භාවනා කරන්න ඕනම කෙනෙකුට මුල් වෙන මූලිකම හේතුව තමා ඒ මේ හිත හරි නැහැ අපි හිත හරි නෑ කිව්වහම ඒ වචනේ කියනවා හැබැයි ඒ කියන්නේ මේ විශේෂයෙන් අනිත් අයගේ හිත කියන. එයාගේ හිත හොඳ නෑ. හොඳ හිතක් නෑ. හොඳ හිතින් නෙමේ කිව්වේ. හොඳ හිතින් නෙමේ දුන්නේ. හොඳ හිතින් නෙමේ සුබ පැතිර එහෙම කියනවා. හැබැයි අනිත් අයගේනේ අපි අපේ හිත ගැන හෙව්වොත් ඒ toy විදිහම තමයි. අනිත් අයට අවංක වුණත් අපේ හිත අපිට අවංක නෑ. ඉතින් එහෙම අවංක නැති හිතක් එක්ක යන්න පුළුවන් ගමනක් නැහැ මම්මුලා වෙනවා හැර අන්න එතනදි තමයි භාවනාවේ අවශ්‍යතාවය ගැඹුරින්ම දැනෙන්නේ අපි තීරණයක් ගන්නට ඕනේ මෙහෙම හිතක් එක්ක දිගටම ඉන්නවද? වැරදෙන වැරදෙන වාරයක් පාසා තවත් වැරදෙන්න වැරදෙන්න වැරදෙන්නම ඉඩ දෙමින් කිපෙන කිපෙන කිපේන අවස්ථාවක් පාසා කමක් නැහැ තව තවත් කිපෙන්නම ඉඩ දෙමින් වැටෙන වැටෙන වැටේන සිදුවීම් වලදී ඔහෙ වැටුණාවේ කියලා අඬන 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 වාරයක් පාසා තව තවත් හඬුවාවේ කියලා එහෙමද අපි ඉඳ හිතන් ඉන්නේ ඉදිරියට මේ පමණ කාලයක් එහෙම හිටියේක ඇත්ත නමුත් ඉස්සරහටත් එහෙමද ඉඳ හිතන් ඉන්නේ එහෙම නැත්තම් අපිට බැරිද හිත වෙනස් කරගන්න ලස්සන හිතක් හදාගන්න ලස්සනත් එක්ක අපි කොච්චර ඇලිලාද බැඳිලාද ඉන්නේ ලස්සන වෙන්න අපේ ලස්සන අනිත් අයට පෙන්වන්න අපේ ලස්සන පේන්න අනිත් අයට මොනතරම් අපි වියදම් කරනවද මොනතරම් අපි කාලය වැය කරනවද මොනතරම් සතුට වෙනවද තව කෙනෙක් කීවොත් ඔබ හරි ලස්සනයි කියලා. ඒ වගේ මනතරන් හිත නරක් කරගන්නවද එහෙම නොකිව්වොත්. හෝ වෙන හිත වෙනස් දෙයක් කිව්වොත්. දැන් ඒ මූණෙනේ. ඒ ශරීරේනේ. මේ ශරීරේටත් ලස්සනක් තියෙනවා. ඒ වගේම මානසික අලංකාරයකුත් තියෙනවා. ඒ මානසික අලංකාරය ඇහැට පේන්නේ නැහැ කෙලින්ම. හැබැයි ඇහැට පේනවා මේ ශරීරයේ අලංකාරය. මූණේ හැටි මූණේ ලස්සන ඇහැට පේනවා. ඉතින් මූණ කියන්නේත් එක්තරා විදිහකට මේ හිතේම බාහිර ප්‍රකාශනයක් තමයි. ඉතින් මොනතරම් ලස්සන වෙන්න මූණට දේවල් කරත් හිත කැතනම් ඒ හිතේ කැත අර සියලුම ලස්සන වේශ නිරූපන දිය කරගෙන ඒවා අයින් කරගෙන ඉරාගෙන ලෝකෙට පේනවා ඒ වහන්ට බෑ. හිතේ අවලස්සන වහන්ට පුළුවන් සායමක් නෑ. ඒ ලස්සන හිතක් එක්ක තමා ලස්සන ජීවිතයක් ගොඩ නැගෙන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, සාමාන්‍ය ජීවිතයේ ලෝකය දිනා ගන්නට උත්සාහ කරනවා. ලෝකයේ තියෙන සම්පත් තමන්ගේ අත් දෙකෙන් අල්ලගන්න, එකතු කරගන්න, රැස් කරගන්න, බදාගන්න, කොට ගහගන්න උත්සාහ කරනවා. ඒක තමයි සාමාන්‍ය ජීවිතය. අපි උපන්නේ හිස් අතින්නේ. කිසිම දෙයක් නැතිවනේ. නමුත් අද වෙනකොට අපිට කොපමණ දේ තියෙනවද? මේ සියල්ල මේ ලෝකේ තිබුණු දේ, අප ගෙනා දේ නෙවෙයි, ලෝකේ තිබුණු දේ. ඒ තිබුණු දේ, ලෝකේ තියෙන දේ, ලෝකයට අයිතිව තිබුණු දේ අද අපි අයිති කරගෙන ඉන්නවා. පුළුවන් තරම් මේ ලෝකයට අයිති සම්පත් අපේ සම්පත් බවට පත් කර ගැනීම තමයි සාමාන්‍ය ජීවිතයක ඉලක්කය, පරමාර්ථය. ඒ තමයි සාමාන්‍ය ජීවිතයක් දකින්නේ සාර්ථකත්වයේ විදිහට සහ ධනවත් බව විදිහට. එතන ධනවත් බවක් තිබෙනවා, එතන සාර්ථකත්වයකුත් තිබෙනවා. හැබැයි ඒ නොවේ මනුස්ස ජීවිතයක අවසාන ඉලක්කය වී ඇත්තේ తాවකාලික ඉලක්කයක් පමණයි. ඊට වෙනස් ගමනකුත් අපිට තියෙනවා. ඊට වඩා වෙනස් ධනවත් බවක් සහ පොහොසත් බවක් අපි හොයාගෙන යා යුතු වෙනවා. අපි ඇත්තටම පොහොසතෙක් වෙන්නට ඕනේ. මේ අනුන්ගේ දේවල් අරගෙන නෙවෙයි, ලෝකේ තියෙන දේවල් අපි කරගෙනම නෙවෙයි. මොකද අපි දන්නවා ඒ සියල්ල අපිට නැවත ලෝකයට බාර දෙන්න වෙන බව. නැවත ලෝකෙට දෙන්න වෙනවා. අපි ලෝකෙන් ගන්න හැම දෙයක්ම සියල්ලම අපි ලෝකෙන් මුලින්ම ගත්තේ හුස්ම. මොන දේවල් ගන්න කලිනුත් අපි ජීවිතේ මුලින්ම ලෝකයෙන් ගත්තේ හුස්ම. ඉතින් අපි අන්තිමටම ලෝකෙට දෙන්නෙත් හුස්ම. ඒ ටිකක් දීලා තමයි අපිට යන්න වෙන්නේ. හුස්මක් එක්කවත් යන්න බෑ. ඉතින් ඊට මෙහා ওই දෙක අතර මුලින්ම ගත්ත ආස්වාසේ අවසානයේ හෙළෙන ප්‍රස්වාසයේ අතර අපි බොහෝ දේ ජීවිතේ අත්පත් කරගන්නවා, ඒ වගේම අහිමි කරගන්නවා. මේ දෙකට තමයි සාමාන්‍ය ජීවිතය කියන්නේ. අයිති කර ගැනීමයි අහිමි කර ගැනීමයි. මේ අයිති කරගෙන අහිමි කරගන්නට කලින් මේ දෙක අතර කාලයට තමයි අපි කියන්නේ ධනවත් බව, පොහොසත් බව කියලා, සාර්ථකත්වය කියලා. ඒ සාර්ථකත්වයත් ඒ ධනවත් බවත් අවශ්‍යයි. සමාජ මිම්මෙන් එහෙම එකක් තියෙනවා. හැබැයි ඊට එහා ගිය සාර්ථකත්වයක්, ඊට එහා ගිය ධනවත් බවක්, පොහොසත් බවකුත් අපි හොයාගෙන යන්නට ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ හැමදෑම ඔය අයිති කර ගැනීමයි අහිමි වීමයි අතර දෝලණය වෙන හොන්චිල්ලාවක වගේ අපිට පැද්දෙන්න වෙනවා. අපි වාරු අරගෙන හොන්චිල්ලාව පදිනවා අයිති කර ගැනීමේ ඉලක්කයට. අපි කැමැති එතන නවතින්න. හැබැයි අපිට නවතින්න බෑ. අපිට යන්න වෙනවා අහිමි වීමේ ඉලක්කයට. පැදගෙන යන්නේ යන්ට වෙනවා. ඉතින් අපි ආපහු වොන් ජිල්ලා උපදිනවා, තවත් අයිති කරගැනීමේ ඉලක්කයකට. එතනිනුත් අහිමිවීමේ තැනකට එන්ට වෙනවා. ඉතින් මේ දෙක අපි ජීවිතේ මොන තරම් අවස්ථාවල අත්දකලා ඇද්ද? මේ අමුතු ගැඹුරු පාඩමක් නෙමෙයි, මේ තමයි සාමාන්‍ය දැනුම. දැන් මේම ජීවිතය කරගෙන ඒ වෙනුවෙන්ම උදේ රාත්‍රී හුල් හුල් සිටීමම නෙවෙයි ජීවිතය කියන්නේ. එයත් අවශ්‍ය, ඒකම ඊට වෙනස් මානයක ගමනක් තියෙනවා. ඒ ගමන හොයාගත්තේ නැත්නම් අපිට හැමදාම ඉන්න වෙන්නේ මේ අස්ථාවර වූ දරිද්‍රතාවයේ, අස්ථාවර වුණු දිලිදු භවයේ. දරකපල ජීවත් වෙන මිනිස්සෙක් මොනතරම් වෙහෙසක් ගන්නව ඇද්ද? තමන්ගේ ජීවිතේ ගැට ගහගන්න කැලේට යන්න ඕනේ. කැලේ කියන්නේ සුඛෝපභෝගී තැනක් නොවේ, අනතුරු තියෙන තැනක්. තමන්ට අනතුරු වෙන්න පුළුවන් තමන්ගෙම පිහියෙන් පොරවෙන්, සමහර විට කපල දාන අතුවලි සත්තු ඉන්න පුළුවන්. ඉතින් දේශගුණ ප්‍රශ්න තියෙනවා, සමහරට තදින් වහිනවා හුළඟ. ඒ මොනවා වුණත් දිනපතාම කළ යුතු රැකියාව. ඊළඟට මේව මහන්සියෙන් පොදි බැඳගෙන නගරෙට ගෙනල්ලා විකුණන්නට ඕනේ. අපිට ඕනේ ගණන් වලට දෙන්න බෑ, සමහරට ගන්නේ නෑ. ඉතින් මොනතරම් ජීවිතේ ගැට ගහගන්නේ එහෙම කෙනෙක් වෙහෙසෙනව ඇද්ද? අනුමාන කරන්න පුළුවන්. මෙසේ දිනපතාම දර කපාගෙන විකුණන කෙනෙක් දවසක් ගියා කැලේකට. ඒ සුපුරුදු පරිදි දර ටිකක් කපාගෙන ඇවිත් විකුණන්ට. එහෙම යනකොට දකිනවා මේ ගහක් යට වාඩි වෙලා භාවනා කරමින් සිටින තාපසයෙක්. හැමදාම දකිනවා. ඉතින් මෙයා ගණන් ගන්නෑ. මෙයා මෙයාගේ රස්සාව කරනවා. ඉතින් කැලේ අද්දරට ගිහිල්ලා වේලිච්ච ගහක් කපාගෙන කොටාගෙන අතුපාහගෙන ඇවිල්ලා විකුණනවා. ඉතින් මේක මේ මිනිස්සයාට ඇති වෙලා දැන් හැමදාම වෙන්නේ. මහන්සි තුවාල වෙනවා, අසනීපයක් වුණත් නිමාඩුවක් ගන්නට නෑ. හැබැයි ඉතින් මේ තාපසතුමා බොහෝම සැහැල්ලුවෙන්, හරිම සැනසෙල්ලෙන් මේ ගහක් යට වාඩි වෙලා ඉන්නවා. කරන දෙයක් පේන්නේ නැහැ. හැබැයි ලොකු සැහැල්ලුවකින් ඉන්නවා. ඉතින් හැමදාම මේ දකින දර්ශනේ මුලින්නම් ප්‍රශ්නයක් වුණා. මුලින් ගණන් ගත්තෙත් නැහැ. හැබැයි මුලින් බාධාවකුත් වුණා. මොකද ඒ තාපසතුමා ඉන්න තැන සද්ද කරන්නත් කැමති නෑ. හැබැයි පස්සේ සාමාන්‍ය දර්ශනයක් වුණා. අර ගහ වගේම ඒ ගහයට වාඩි වෙලා ඉන්න කෙනා දැන් මේ ජීවිතය ගැට ගහ ගන්න උත්සාහයෙන්ම හෙම්බත් වෙලා, මොකද මේ හම්බෙන ටික එදා වේල ගැට ගහ ගන්නත් මදි වගේ. එහෙම ඉන්නකොට එක දවසක් යන ගමන් හිතුණා, මේ තාපසතුමාට වැඳලා යන්න තියෙනවා නම් හොඳයි. ඉතින් මේ දර කපන්න මේ තාපසතුමාට වැඳලා පළවෙනි වතාවට අවුරුදු ගාණක් දැක වැඳලා ගියා. හැබැයි හිතට ටිකක් ආව ශක්තියක් ඒ වන්දනාවෙන්. ඉතින් දෙවෙනි දවසෙත් වන්දනා කරා. තුන්වෙනි දවසෙත් වන්දනා කරා. දැන් මේ වන්දනා කරන වාරයක් පාසා අර තියෙන කනස්සල්ල අඩු වෙනවා. එහෙම ඉන්නකොට හිතුණා මේ මගේ ප්‍රශ්නේ කිව්වොත් හොඳයි මෙතුමට. මගේ තියෙන ජීවිතයේ දුෂ්කරතාවය, දුප්පත්කම වෙන කියන්න කෙනෙකුත් නැහැ නේද? ඉතින් ඊළඟ දවසේ උදේ පොරවත් අරගෙන දර කපන්න එන ගමන් සුපුරුදු පරිදි වන්දනා කරලා කිව්වා, මං හැමදාම මහන්සි වෙනවා, මට හරි අමාරුයි, හම්බ වෙන්නේ බොහොම ටිකයි. ප්‍රශ්නේ කිව්වා ඒ කන්නලව්. එහෙම කිව්වහම තාපසතුමා ඔන්න කතා පළවෙනි වතාවට කතා කරා. ඊට කලින් කතා කළේ නැහැ නිහඬ වෙටි. කිව්වා මේ අභ්‍යන්තරයටම යන්න කියලා. ඇතුළටම යන්න. එහෙම කිව්වහම ඒක හොඳට හිතට වැදුණා. ඉතින් මෙයා ටිකක් වෙනදට වැඩිය කැලේ ඇතුළට ගියා. වෙනද කැලේ මායිමේ තියෙන දේවල් කපන්ගෙන තාපස්තුමා කියපු හින්දා ඒකෙන් ලොකු ශක්තියක් එඩිතර කමකුත් හදාගෙන කැලේ ඇතුළට ගියාම දැක්ක ලොකු මේ සුදු හඳුන් ගහක්. මේ සුදු හඳුන් බොහොම දුර්ලභ ශාකයක් නේ. ඒක හරිය වටිනවා කෝටි ගාණක්. ඉතින් මෙයා කාලයක් තිස්සේ මේකේ අතු කපන් ඇවිල්ලා දැන් සුදු හඳුන් අවශ්‍යයිට විකුණනවා. වෙනදට වැඩිය ධනවත්. ඒ වගේම දැන් මෙයාගේ ඇඟෙත් සුදු හඳුන් සුවඳ දැනෙනවා. තායි වඳින්න කියේ නැහැ තාපස්තුමාට. දැන් හැමදාම කලින්ම ඇවිල්ලා සුදු හඳුන් කපාගෙන යනවා. තෙහොම යනකොට ඒ ගහ ඉවර වුණා. ඉවර වුණාට පස්සේ ඔන්න ආයෙ තාපස්තුමාව පේන්න පටන් ගත්තා. එච්චරකල් පෙනුන්නේ නැහැ තාපස්තුමා. පෙනුණා. දැන් ආයෙ දර කපලා විකුණන්න හිතෙන්නේත් නැහැ. ඒකෙන් හම්බෙන සොච්චම මේ සුදු හඳුන් කපලා විකුණුවාම ලැබිච්ච ආදායමත් එක්ක බැලුවාම වැඩක්ම නැහැ. දැන් ටිකක් සුඛෝපභෝගී ජීවිතයකටත් හුරු වෙච්ච කෙනෙක්. හැබැයි ඒ ආදායම් මුල්පත නැහැ. ඉතින් ආපහු තාපසතුමාවත් පේනවා. ආයෙත් ගිහිල්ලා වැඳලා ප්‍රශ්නේ කිව්වා. කිව්වහම එතුමා කීවා මේ තව ඇතුළට යන්න, තව අභ්‍යන්තරයට යන්න. දැන් විශ්වාසිකුත් තියෙනවනේ. ඒ විශ්වාසෙත් එක්ක දැන් සුදු හඳුන් ගහත් පහු කරගෙන එහාට ගියා. ඔහම කැලේ ටිකක් ලේසි නෑ කැලේ ඇතුළට යන්නේ එක. හැබැයි එහෙම එහෙම කැලේ ඝන කැලෑවේ ඇතුළට යනකොට රිදී තියෙනවා දැක්ක. රිදී ගොඩක්. හරි සතුටුයි දැන්. ගවාගෙන ගිය තව සුදු හඳුන් ගහක්. හැබැයි හම්බවුනේ රිදී. දැන් මෙතුමා දර කපන්නෙකුත් නෙමෙයි, සුදු හඳුන් විකුණන කෙනෙකුත් නෙමෙයි, දැන් රිදී වෙලෙන්දෙක්. ඔහොම රිදී ගෙනල්ලා විකුණලා දැන් ලොකු ගෙයක් හදාගෙන වාහන අරගෙන හරීම සුඛෝපභෝගී ධනවත් ජීවිතයක ඉන්නවා. එහෙම කාලයක් යනකොට අර රිදී ටිකක් ඉවර වුණා. ඒක තමයි ස්වභාවය. ඕනෑම දෙයක හැටි රිදී ගේන්න යනකොටයි රිදී අරන් එනකොටයි ආයෙ තාපස්තුමාව පේන්නේ නැහැ මෙයාට. දකින්න ඕනේ කමක් නැහැනේ. දැන් ප්‍රශ්නයක් නැහැනේ. දැන් මේ රිදී නිදානේ රිදී ඒ සම්පත ඉවර වුණාට පස්සේ ඔන්න ආපහු ප්‍රශ්න එන්න පටන් ගත්තාම තාපස්තුමාව පේන්න පටන් ගත්තා. ඉතින් නැවතත් ගිහිල්ලා කිව්වා ප්‍රශ්නේ. දැන් තිබ්බට වැඩිය ප්‍රශ්න ඉස්සෙල්ලම මොනවා හරි වැඩේ එකක් කාලා හරි ඉන්න තිබ්බා. දැන් එහෙම ඉන්න බෑ. දැන් රිදී වෙලෙන්දෙක් නේ. දැන් ඒ අවශ්‍යතාව වැඩි, බිල් වැඩි, පවත්වාගෙන යන්න කරන නඩත්තු වියදම් වැඩි. දැන් ප්‍රශ්න වැඩි. අරුබුද වැඩි. දැන් ඇත්තටම කියනවා නම් දුප්පත් වැඩි. කලින් වට වැඩිය දැන් දුප්පත්. ලැබෙන්න. එතුමා කිව්වා තවත් අභ්‍යන්තරයට යන්න. මේ කතාව විතර, ඒ වචන දෙක විතරයි කියන්නේ. නැවතත් ගියා. දැන් ලොකු විශ්වාසකින් ගියාම රත්තරන් කන්දක් හම්බුණා. මේ රත්තරනොත් ওই විදිහට ගෙනල්ලා විකුණුවා. හැබැයි මේ දැන් මෙයා ඒ රත්තරන් එක්ක ඉන්න අතර කල්පනා කරන්න පටන් ගත්තා මේ ආපු ගමන ගැන. රත්තරන් කන්දත් එක්ක ඉන්න ගමන. ඒක මෙතුමට කල්පනා නම් දැන් මේ තාපසතුමා මේ ඔක්කොම දන්නවනේ. සුදු හඳුන් ගහක් තියෙන බවත් දන්නවා. රිදී නිධානයක් තියෙන බවත් දන්නවා. රත්තරන් නිධානයක් තියෙන බවත් දන්නවා. ඒ ඔක්කොම දැනගෙන අර ගහක් යට ඔහේ වාඩි වෙලා ඉන්නවා. මුකුත් නැහැ වගේ, මුකුත් දන්නේ නැහැ වගේ. හරීම සැහැල්ලුවෙන්, හරීම සතුටින්, හරීම පොහසත් පෙනුමක් තිබ්බේ. මොනවත්ම අඩුවක් දැක්කේ නැහැ එතුමගේ. ඒ කියන්නේ මේ මේ සුදු හඳුන් විකුණලා ගන්න ධනෙටත් වඩා රිදී විකුණලා ගත්ත ධනෙටත් වඩා මේ රත්තරන් කන්ද විකුණලා ගන්න ධනෙටත් වඩා මොකක් හරි ඊටත් වැඩිය දෙයක් එතුමා ලබාගෙන ඇති. මේ හැම දෙයකටම වැඩිය වටිනා. ඉතින් රත්තරන් ටික එහෙම තියෙන්න ඇරලා අර කුතුහලයත් එක්ක ගිහිල්ලා තාපසතුමා ළඟ වාඩි වෙලා කිව්වා මේ තමන්ගේ මේ අවබෝධය කිව්වා තේරුණු ටික කුතුහලයේ කිව්වා. කිව්වහම කිව්වා තව අභ්‍යන්තරයට යන්න. ඔබ ගිහිල්ලා නැහැ අභ්‍යන්තරයට. ඔය මතු පිට ඔබේ අභ්‍යන්තරයට යන්න. ඔබේ ඇතුළට යන්න. එතන තමයි සැබෑ නිධානය තියෙන්නේ. අහිමි නොවන, ඉවර නොවන, කාටවත් පැහැර ගන්න බැරි. ඒ සුරක්ෂිත භාවයේ තියෙන එතන. දැන් අර රිදී නැත්තම් සුදු හඳුන් ටික මේ අද ටිකක් ගෙනහම මෙයා බයෙන් ඉන්නේ. තව කෙනෙක් ගිහිල්ලා මුළු ගහම හිට කපන් යයිද? අර රිදී ටික වෙන කෙනෙක් ගෙනියයිද? හරි බයෙන් ඉන්නේ. ඒ බයත් එක්ක තමයි ධනවත් වෙන්නේ. ධනවත් වෙන්න වෙන්න බය වැඩි වෙනවා. අනාරක්ෂිත බව වැඩි වෙනවා. දැන් තාපස්තුමා කියන ඔබ ඇතුළට යන්න, ඔබ තුළට යන්න, ඔබේ අභ්‍යන්තරයට යන්න. එතන අභය භූමිය එතන තියෙන්නේ. සැබෑ අභය භූමිය, බියක් නැති තැන. අහිමි නොවන, අතුරුදහන් නොවන නිධානය එතන තියෙන්නේ. කොහොමද එහෙම යන්නේ? ඔතන වාඩි වෙන්න. කොහෙවත් යන්න එපා. ඔතනම වාඩි වෙන්න. මේ තමයි භාවනාවේ ආරම්භය. භාවනාවත් එක්ක අපි යනවා සෞන්දර්යාත්මක චාරිකාවක් අපේම මනස ඇතුළට. මනස ඇතුළට. මනස වැහුණු දෙයක්. හිත කියන්නේ සාමාන්‍යයෙන් වැහිලා තියෙන දෙයක්. එසා ඒ වැහිලා හරියට ගයක් වගේ. දැන් මේ පාරෙන් බලනකොට දොරවල් වහලා ජනෙල් වහලා හැබැයි කිසියම් දර්ශනයක් තියෙනවා. ලස්සනක් හෝ කැතක් පේනවා. එච්චරයි. අපි ගියොත් හැප්පෙනවා. බිත්තියක, ජනෙලක, දොරක, ගේට්ටුවක, තාප්පයක හැප්පෙනවා. සාමාන්‍ය හිතක් කියන්නේ එහෙම බාහිර දර්ශනයක් තිබෙන හැබැයි වැහුණු දෙයක්. එස අභ්‍යන්තරයක් තියෙනවා කියලා පේන්නේ නැහැ. අභ්‍යන්තරය හොයාගෙන යන්න පටන් ගත්තොත් තමයි මනසේ දොරටු විවර වෙන්නට පටන් ගන්නෙ. මනස තුලට පිවිසෙන්නට කෙනෙකු හිතුවොත්, ඒ චේතනාව ඇති කරගත්තොත් තමයි මනස තමන්ගේ දොරටු විවර කරන්නේ. අවශ්‍යතාවයේ තියෙන කෙනාට විවර වෙන ස්වයංක්‍රීය දොරටුවක් තමයි මනසට තියෙන්නේ. හරියට ඔය නූතන තාක්ෂණයේ තියෙන ගොඩනැගිලි වගේ. ඒ ගොඩනැගිලි වල දොරවල් වැහිලා හැබැයි ඇතුළට යන්න කෙනෙක් ආවොත් ඇරෙනවා. දැන් පාරේ කෙනෙක් ගියාට දොර ඇරෙන්නේ නැහැ. ඒ දොර ළඟට කෙනෙක් ගියොත් ඇතුල් වෙන්න ඒ කෙනාට විතරක් දොර ඇරෙනවා. අන්න මනසේ හැටි. ඔබේ මනස තුලට පිවිසෙන්නට එක අඩියක් තිබ්බොත් මනස ඔබව සාදරයෙන් පිළිගන්නවා. තමන්ගේ දොරටුව විවර කරමින්. හැබැයි මනසට පිටුපාල ලෝකයට යන ගමනේදී, අර ලෝකේ තියෙන දේවල් හොයාගෙන ඒ තමා ජීවිතේ කියලා යන ගමනේදී මනස තව තවත් තමන්ගේ දොරගුළු තද කරලා වහගන්නවා. දෙහරි අමාරුයි. ආය ඕන වෙන දවසක මනස වෙතට එන්න. ඒ නිසා බය කල් නොදැමිය යුතු කාර්යයක් භාවනාව. කල්‍යාණ මිත්‍රවරුනි, මේ භාවනාවේදී අපි අපේ මනසත් එක්කනේ මේ ගමන යන්නේ. වෙන කිසිවක් සමග නොවේ, අපේම මනසත් එක්ක. වෙන කෙනෙක් එක්ක යන ගමනක විනෝදයක් තියෙනවා. hina වෙන්න පුළුවන්, විහිළු කරන්න පුළුවන්, රණ්ඩු වෙන්න පුළුවන්. අත්වල් බඳගෙන යන්න පුළුවන්. හැබැයි මනසත් එක්ක යන ගමනේදී එහෙම අත්දැකීමක් මුලදී ලැබෙන්නේ නැහැ. මුලදී භාවනාවේදී එබඳු විනෝදයක්, ආස්වාදයක්, ප්‍රමෝදයක් දැනෙන්නේ නැහැ. තමන්ටම තමන්ව එපා වුණු ගතියක් තමයි දැනෙන්නේ. ඒ තමයි මනසේ ලක්ෂණය. ඒ මනසට මනසම එපා වෙලා තියෙන්නේ. ඒ මනසට මනසම එපා වෙච්ච හින්දා තමයි මනස ලෝකයේ විවිධත්වයේ සහ විචිත්‍රත්වයේ ගවේෂණය කරන්නේ. දැන් කෙනෙකුට මේ ලෝකයේ තියෙන ලස්සන, කඳුවල ලස්සන, අහසේ ලස්සන, සත්තුන්ගේ ලස්සන, චිත්‍රපටිවල ලස්සන, ආහාරවල විවිධ රස, විලාසිතාවල විචූරණ බව, දැන් මේවත් එක්ක ඉන්නකොට කාලේ යනවා දැනෙන්නෙත් නෑ, මහන්සියකුත් නෑ, කම්මැලිකමකුත් නෑ, නිදිමතකුත් නෑ, දීරස බවකුත් නෑ. ජීවිතය රසවත් කියලා අපි කියන්නේ ඔය දේවල් වලින් එක අඩුම ගාන එක අත්දැකීමක්වත් තියෙනකොට. එක්ක රසවත් කෑම කන්න තියෙනවනේ, එහෙම නැත්නම් රසවත් දේවල් අහන්න කියවන්න තියෙනවනම්, බලන්න තියෙනවනම්, විඳින්න තියෙනවනම්, අන්න අපි කියනවා ජීවිතය හරි රසවත්. හැබැයි කන කෑම නීරස නම් පේන්න තියෙන දේවල් වල කිසිම సౌందర్యයක් ලස්සනක් නැත්තම්, ඇහෙන දේවල් වලත් නැත්තම් මාධුරයක්, මధుර බවක්, මියුරු බවක්. ඉතින් අපි කියනවා ජීවිතේ හරිය නීරසයි. කරන දේවල් උනත් විවිධත්වයක් නැත්තම් එකම දේ නම් නැවත නැවත කර කර ඉන්න වෙන්නේ. අන්න එතනදී තමයි අපි මේ වචනේ පාවිච්චි කරන්නේ, ජීවිතේ හරිය එකාකාරී. නීරසයි, තිත්තයි. මේ මනස, මනසේ බාහිර ස්වභාවයක් තමයි නීරස බව, තිත්ත බව, එකාකාරී බව. ඒ මනසේ තියෙන තිත්ත තමයි අපිට ජීවිතේ දැනෙන්නේ අනිත් අයත් එක්ක, අනිත් දේවල් එක්ක. අපි අනිත් අයට තමයි ඒ වරද පටවන්නේ. ඒ කන කෑමට, පේන දෙයට, කරන්න තියෙන දෙයට, ලෝකයට අපි වගකීම පටවලා කියනවා. මේ රස්සාව හරි නීරසයි, මේ පෞල් ජීවිතය හරි එකාකාරී, මේ කරන්න තියෙන වැඩ හරි දුෂ්කරයි. හැබැයි ඇත්ත මොකද්ද? මේ හිතයි නීරස, හිතයි එකාකාරී, හිතයි තිත්ත. ඒ හිතේ තියෙන තිත්ත තමා, හිතේ තියෙන නීරස තමා, හිතේ තියෙන එකාකාරී බව තමා අපි කරන කියන දේවල් හරහා නැවත අපකරාම එන්නේ. එනිසා එකම දේ කෙනෙකුට රසවත්, තව කෙනෙකුට තිත්තයි. එකම කෑම කෙනෙකුට හරීම රහයි, තව කෙනෙකුට කටේ තියන්න බැරි තරමට අමිහිරි. ඒ මිහිරයි අමිහිරයි, රසයි නීරසයි දෙකම ඔක්කොම එන්නේ අපේ හිතින්. හිත රසවත් නම් ජීවිතේ රසවත්, හිත මිහිරි නම් ජීවිතේ මිහිරි, හිත අමිහිරි නම් ජීවිතේ අමිහිරි, හිත නීරස නම් හැම දෙයක්ම නීරසයි. මොනව දාලවත්, මොන රසකාරකයේ දාලවත් අර හිතේ තියෙන නීරස ගතිය නැති කරන්න බෑ. තව වැඩි වෙනවා. එන් කල්යාණ මිත්‍රවරනි, මේ භාවනාව පටන් ගත්තාම අපිට මුලින්ම මුණ ගැහෙන්නේ ඕවා තමයි. ওই නීරස භවින් බේරෙන්න තමයි හිත විවිධත්වය හොයාගෙන යන්නේ. විවිධ දේවල්, අද කන කෑමනේ මෙහෙට කන්නේ, අද අඳින ඇඳුමනේ මෙහෙට අඳින්නේ, අද බලන චිත්‍රපටියනේ මෙහෙට බලන්නේ, අද නරඹන්නේ යන තැන නෙමෙයි හෙට නරඹන්නේ. ඒතර මේ විවිධත්වයේ ඇතුළේ අර ඒකාකාරීකමයි නීරසයි තිත්තයි හැංගෙනවා. ඒකාකාරීකම නීරස සහ තිත්ත අපිට පුළුවන් හංගන්න විවිධත්වය හරහා වෙනස් වෙනස් දේවල් වෙනස් වෙනස් කෑම කාලා එකම කෑම දිගටම කන්න වුණොත් අන්න එපා වෙනවා අප්පිරිය වෙනවා. හැබැයි ඒක අපි වෙනස් කරොත් අද එකක් කනවා හිට තව එකක් කනවා අනිද්ද තවත් විදිහකට කාලා ඔහොම කියලා තවත් 10කට විතර පස්සේ ආයේ අද කාපු කෑම කනකොට හරි රහයි. හැබැයි අද කන කෑම හෙටයි අනිද්දයි අනිද්දයි එහෙම කන්න ගියොත් තිත්තයි අප්පිරිය වෙනවා. මේ විවිධත්වය කියන මායාවට පුළුවනි මේ තිත්ත කියන ඇත්ත తాවකාලිකව කල් දාන්න වහන්න පුළුවන්. ඉන් සංසාරේ පුරාම මේ සසරේ ඇත්ත තමයි තිත්තකම, අමිහිර, දීරස ඒ සියල්ල විචිත්‍රත්වයේ විවිධත්වයේ කියන මායාවෙන් අපි වහනවා. ටික කාලයකට වහන්න පුළුවන්. භාවනාවට ආවහම අපි ඒ සෙල්ලම කරන්නේ අපි කරන්නේ එක අරමුණක් අරගෙන ඒ අරමුණේම දිගටම 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 ඉන්නවා. භාවනා කමටහන් තියෙන්න පුළුවන් සිය දහස් ගාණක්. එහෙම තිබ්බා කියලා අපි අද එක කමටහනක් හෙට තව කමටහනක් උදේට එක කමටහනක් හන්දෑවට තව කමටහනක් එහෙම වඩන්නේ නැහැ. ඒකට නෙමෙයි භාවනාව කියන්නේ. දැන් කියන්න පුළුවන් මං උදේ මෛත්‍රී භාවනාව කළා, හැන්දෑවේ බුද්ධානුස්සතිය කරා, හෙට ආනාපානසතිය කළා, හැන්දෑවට හෙට හැන්දෑවේ මරණානුස්සතිය කරා. එහෙම කියන්න පුළුවන්. එතන වෙන භාවනාවක් නැහැ. භාවනා කියන මූලික සංකල්පයට පටහැනි. භාවනා කියන්නේ එක කාරණයක, එක දෙයක, එක විශේෂයක, එක අරමුණක, එක මාතෘකාවක ජීවත් වීමට කුමක් හෝ එක මාතෘකාවක් අපි තෝරගන්න. එහෙම ඉඳ ගියාම අන්න හිත කියනවා මොන කම්මැලි වැඩක්ද මේක? මොන කම්මැලි වැඩක්ද? භාවනා කරන්න පටන් ගත්ත හැම දිනාටම මේ අවලාදයට ඇහුම්කන් දෙන්න උනා බොහොම ටික වෙලාවකින් කම්මැලි කම එනවා. හරි කම්මැලි. කම්මැලිකම හම්බුන්නේ නැහැ කියන්නේ භාවනාව පටන් ගන්න නැහැ කියන එක. ඔය කල්පනා කර කර ඉන්න පුළුවන් ඇස් වහගෙන හොඳට කොන්ද කෙලින් තියන් වාඩි වෙලා පැය ගණන් කල්පනා කර කර ඉන්න පුළුවන් කිසි කම්මැලිකමක් නැතිව. හැබැයි අර ඒ කල්පනා කියන්නේ විවිධත්වයෙන් එකක් හිතනවා, ඒක තව විදියකට හිතනවා, වෙනස් දෙයක් හිතනවා, වෙන කෙනෙක් ගැන හිතනවා, ගියපු ගමනක් ගැන හිතනවා, යන්න තියෙන ගමනක් ගැන හිතනවා, කොහොමද යන්නේ කියලා හිතනවා. එතන ලොකු විවිධත්වයක් තියෙනවා. විවිධත්වය එනකොට කම්මැලිකම නැති වෙනවා. හැබැයි භාවනාවේදී අපි එකක් එක්ක ඉන්නේ. එහෙම ඉඳ යනකොටම කම්මැලිකම එනවා. මක් නිසාද? මනස හුරු වෙලා තියෙන්නේ විවිධත්වයට. මනස හුරු කරවලා තියෙන්නේ අපි විවිධත්වයට. ඒකීය භාවයට නෙවෙයි, ඒකග්ගතාවට නොවේයි, එකඟ වීමට නොවේයි. ඉතින් එහෙම එදා මෙදා තුර විවිධත්වයට හුරු වුණු මනසට අපි කියනවා ඔයා එකක් එක්ක ඉන්න. ඔයාට මං එක අරමුණක් දෙනවා, එක ඉලක්කයක් දෙනවා, එක කමටහනක් දෙනවා, එක අරමුණක් ආරම්මණයක් දෙනවා. ඒකත් එක්ක විතරක් ඉන්න. එක කෑමයි දෙන්නේ. උදේටත් ඒ කෑම, දවල්ටත් ඒ කෑම, රාත්‍රීත් ඒක, හෙට උදේත් ඒක, හෙට දවල්, හෙට හන්දෑ, මේ සතියේ, ළඟ සතියේ, මාසේ, තුන් මාසෙම. දැන් මනස මොකද කියන්නේ? යා කියනවා මේක මහ කම්මැලි. මොන කම්මැලි වැඩක්ද මේක? ඔන්න අපිට මොන ගැහෙනවා පළවෙනි බාධාව. මේක බාධාවක්. හොඳට අඳුනගන්න. කම්මැලිකම කියන්නේ බාධා. මේක පටන් ගන්නකොටම මොන ගැහෙන එකක්. ඇස් අරින්න හිතෙනවා, ඉරියව් වෙනස් කරන්න හිතෙනවා, එළියට යන්න හිතෙනවා, වතුර ටිකක් බොන්න හිතන මොනවාරි වෙන දෙයක් කරන්න. එහෙම නැත්නම් කම්මැලි. මේ කම්මැලිකමත් එක්ක බොහෝ දෙනෙක් භාවනාව නවත්තන මේක හරි කම්මැලි වැඩක්. භාවනාව කියන්නේ හරි කම්මැලි දෙයක්. නිෂ්ක්‍රීය දෙයක්. අපි හිතන සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ අපි හරි ක්‍රියාකාරී කියලා. ඒ බාහිර ක්‍රියාකාරීත්වයක් ඇති. හැබැයි සාමාන්‍ය ජීවිතය ඇතුලේ අපි ක්‍රියාකාරී කියනවට වැඩිය ඇත්ත මොකද්ද? අපි කලබලයි. අපි යකාගේ කම්මල වගේ සාමාන්‍ය ජීවිතේ. ඉතින් අපි ඒකට තමයි කියන්නේ ක්‍රියාකාරීත්වය කියලා. නමුත් ඒ නෙවෙයි සැබෑ ක්‍රියාකාරීත්වය. සැබෑ ක්‍රියාකාරීත්වය අපිට මුණ ගැහෙන්නේ භාවනාවේදී. භාවනා නොකරන මනස අක්‍රියාකාරී මනසක්. නිෂ්ක්‍රීය මනසක්. අකර්මණ්‍ය මනසක්, කම්මැලි මනසක්, උදාසීන මනසක්. ඒ මනස උදාසීන නම්, මනස කම්මැලි නම්, මනස නිෂ්ක්‍රීය නම්, මනස අකර්මණ්‍ය නම් ජීවිතයත් එහෙම තමයි. දැන් මෙතනදී අපිට කම්මැලිකම එනකොට අපි සාමාන්‍යයෙන් පුරුදුලා තියෙන්නේ වෙනස් දෙයක් කරන්නනේ. කම්මැලිකමක් එනකොට එක දෙයක් කරලා උදුලු ගානකට කම්මැලි නම් අපි උදුලු ගාන එක නවත්තලා වතුර දාන්න පටන් ගන්නවා. වතුර දානකොට කම්මැලි නම් අපි ඒක නවත්තලා පෝර දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම දෙයකට යන්න පුළුවන්. දැන් මෙතනදී එහෙම යන්නේ නැහැ. අපි කියනවා ඔතනම ඉන්න. දැන් මේ කම්මැලි කමත් එක්ක ඉන්න. මේක තමයි එපාම කරපු දේ. ඇත්ත තමයි. ඇත්ත මේක. මොකද්ද මේ කම්මැලි දෙයක් එක්ක අපි මනසට බල කරනවා ඉන්න කියලා. හොයන්න එපා විවිධත්වය. හොයන්න එපා වෙනස් වෙනස් රසයන්. මේ තිත්තත් එක්ක ඉන්න. දෙහිම කියන්න ලොකු මේ ධෛර්යයක් තියෙන්න එපැයි. ධෛර්යයකට වැඩි විශ්වාසයක් තියෙන්න ඕනේ. මොකද්ද විශ්වාසය? එහෙම හිටියොත් වෙනසක් වෙනවා. ඒ කම්මැලි වුණත් ඒ අරමුණත් එක්ක අපි දිකට හිටියොත් තත්ත්වය වෙනස් වෙනවා. ආලෝකයක් ලැබෙනවා. සැපක් ලැබෙනවා. නිදහසක් ලැබෙනවා. හැබැයි තාම ලැබිලා නැහැ. ඔය එකක්වත් වෙලා නැහැ. වෙයි කියන විශ්වාසය මතයි අපි මනසට බලපෑමක් කරන්නේ දිගටම භාවනා කරමු. ඒ නිසා මේ විශ්වාසය හරීම වැදගත් භාවනාවට. විශ්වාසය නැති තැනක ආධ්‍යාත්මික ගමනක් නැහැ. විශ්වාසය භක්තිය නැතිනම් සද්ධාව නැත්තං ඉන්නේහා භාවනාවක් නැහැ. භාවනා කරන්න අවශ්‍ය වෙන මූලිකම ගතිය තමයි විශ්වාසය. එහෙම නැත්නම් අපි මේ කරුණ වශයෙන් ඔළුවට දැනගෙන භාවනා හොඳයි, භාවනා කරාම මෙහෙම ඇඟ නිරෝගී වෙනවා, ස්නායු පද්ධතිය කාර්යක්ෂම වෙනවා, මොළේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා, මොයේ ඔක්කොම සියලුම සිද්ධාන්ත පරේෂණ වාර්තා ඔක්කොමත් එක්ක අපි වාඩි වුණත් කම්මැලිකම එනකොට නවතිනවා ගමන. මොකද මේක ඔළුවට බෑ කම්මැලිකම ජයගන්න. ඔළුවට බෑ ඒක ජයගන්න පුළුවන් හදවතට. භක්තියට තමයි කම්මැලිකම ජයගන්න පුළුවන්. විශ්වාසයට, සද්ධාවට. අපි වඩ වඩාත් නැඹුරු වෙනවා විශ්වාසයේ වෙතට. කම්මැලිකම ඇවිල්ලා කම්මැලිකම කියනකොට මේ මොන ජරාවක්ද? මහා කම්මැලි ඈනුන් යවන්න පටන් ගන්නවා. එපා කියනවා, පස්සේ කරමු කියනවා. කම්මැලිකමේ ස්වභාවය තමයි එක්කෝ නවත්තන්න කියනවා, එහෙම නැත්නම් කල් දාන්න කියනවා. හැබැයි මේ විධාන දෙකටම අපි අවනත නොවි වඩ වඩාත් අපි එකතු වෙනවා විශ්වාසයත් එක්ක. විශ්වාසය අපිට ලොකු ශක්තියක් දෙනවා එතනදී කම්මැලිකම හරහා ගමනක් යන්න. අරමුණ වෙනස් කරන්නෙත් නැහැ. ඒ අරමුණටම නැවත 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 අවධානය යොමු කරමින් අපි කම්මැලි තමයි. නමුත් කම්මැලිකම හරහා අන්න යන්න පුළුවන් වාහනේ තමයි භක්තිය කියන්නේ, විශ්වාසය. විශ්වාසයට පමණයි කම්මැලිකම හරහා ගමනක් තියෙන්නේ. තරන්න කම්මැලිකමෙන් අපි යනවා එළියට. කම්මැලිකම දැනෙනවා, හොඳටම දැනෙනවා. ඒත් අපි විශ්වාසයෙන් ඉන්නවා මේක කොහොම හරි මේ භාවනා කළොත් මගේ තත්ත්වය වෙනස් වෙයි, මට යහපතක් වෙයි. ඒ විශ්වාසයෙන් අපි දිගටම භාවනා කළොත් මොකද වෙන්නේ? කම්මැලිකම නැති වෙනවා. හැබැයි අපි කරන්නේ එකම දේනේ. ඒ නිසා ඒකාකාරීකම දැනෙනවා. මේ ඒකාකාරී නීරසයි. රහක් නෑ තාම, නීරසයි. දැන් කම්මැලි නෑ, හැබැයි නීරසයි. ඒ නීරස දෙයක් කෙනකොට එතන කොහොමත් ඉන්න බෑ අපිට. එපාම වෙනවා. අන්න එතනදි තමයි ලොකු වීරයක් අවශ්‍ය වෙන්නේ. දැන් වීරිය වැඩි කරන්නට ඕනේ. නීරස වැඩි වෙන්න වැඩි වෙන්න, ඒකාකාරීකම වැඩියෙන් දැනෙන්න දැනෙන්න අපි වැඩියෙන් වීරිය කරන්නට ඕනේ. මොකද ඒකාකාරීකම අපේ වීරිය අඩු කරනවා. අරමුණ විනාශ කරන්නේ නැහැ. තාම හුස්ම නම් හුස්මෙමයි ඉන්නේ. හුස්මෙම ඉන්න අපි වීරිය කරනවා දැන් වෙනදට වැඩිය. ඒ වීරිය කරනකොට වීරිය නැමැති වාහනයට පුළුවන් වෙනවා අපිව නීරස බව හරහාත් එතෙර කරන්න. එතර කම්මැලි කමිනුත් අපි එතෙර වෙනවා භක්තියෙන්. භක්තිය නැමැති වාහනේ, විශ්වාසය නැමැති වාහනේ. ඊළඟට ඒකාකාරී කම මුණ ගැහෙනකොට එතනින් අපි හැප්පිලා ආපහු වෙන්නේ ඒ හරහා අපි යනව ගමනක් වීරිය නැමැති වාහනේට නැගිලා. ඊළඟට අපිට හම්බ වෙන්නේ දැන් අපි ඒ අරමුණ වෙනස් කරන්නේ නැත්නම් කම්මැලි කමටත් බැරි නම් අපිව නවත්තන්න, ඒකාකාරී කමටත් අපිව නවත්තන්න බැරි නම් ඒත් එකම දේ නම් කරන්න වෙන්නේ මොකද්ද? නිදිමත එනවා. නින්ද, නිදිමත හොඳටම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරන ඕනෑම කෙනෙක් මේ අවස්ථා තුන පහු කරනවා. මේ අවස්ථා තුන පහු කරන්නේ නැතුව කවුරු හරි කියනවා නම් භාවනාවේ ප්‍රතිඵලයක් ලැබුවා, එය වෙන්න බෑ. මොකද එකම දෙයක් නැවත නැවත කරන විට මුලින් කම්මැලිකම, ඊළඟට ඒකාකාරීකම, ඊටත් එහා ගියාම නිින්ද. දැන් කෙනෙක්ව නිින්දට දාන්න දරුවෙක්ව අම්මා එකම දේනි කියන්නේ. එකම වචනය, එකම අකුර, එකම වාක්‍ය තමයි නැවත නැවත කියන්නේ. ඒවා වෙනස් කරොත් ළමයාට නිින්ද යන්නේ නැහැ. ඉතින් ලොකු රචනාවක් කියවන්න ගියොත් ළමයෙක්ව නිදි කරවන්න ඒ ළමයා හැරගෙන ඉඳී. අවධානය වෙනස් වෙනවනේ. නෑ, එකම තමාට එකම හඬා එච්චරයි. ඒක කියන්නේත් එකම තාලයකට. ඒ තාලේ ලොකු උස්පහත් වීමක් නෑ. ඒ පිච් එකත් එකයි. ඊළඟට ළමයාව නලවනවා නම් ඒ නලවන රිද්මයක් තියෙනවනේ. ඒකත් එකයි. උඩ දාලා බිම දාන්නේ නෑ ළමෙක්. එහෙම කරොත් නිදි ගන්නේ නෑ. එකම. එතන මේ ඒකී මේ ඒකාකාරී රිද්මය ඇතුලේ වෙන්නේ මිනිස්සෙක්ව නින්දටපත් වෙන එක. භාවනාවේදීත් අපි ඔන්න ඔතෙන්ට එනවා. දැන් නිදිමත එනවා. හුදටම නිදිමතයි. ඇස් දෙකක් පියවෙනවා. සමහරට අඩ නින්දකටත් එනවා. මෙතනදී බොහෝ දෙනෙක් භාවනාව නවත්තනවා, එක්ක නිදා ගන්නවා. එක භාවනාව නිසා නිදිමත එනවා කියලා නවත්තනවා. එහෙම නැත්නම් නින්දට යනවා. දැන් මේ අත්දැකීම නිසා නින්ද නොයන හුඟක් දෙනෙක් ඊට පිළියමක් විදිහට භාවනාව යොදා ගන්නවා. භාවනා කළොත් හොඳට නිදා ගන්නට පුළුවන්. ඒක ඇත්ත. සම්පූර්ණ ඇත්ත. නිදි බෙහෙත් ඕනේ, වෙන ප්‍රතිකර්ම අවශ්‍ය නැහැ. භාවනා කරොත් හොඳට නිදා ගන්නට පුළුවන්. කිසිම අතුරු ආබාධයක්වත් නැහැ භාවනාව. ඒ වගේම වියදමකුත් නැහැ. නොමිලේම ලැබෙන ප්‍රතිකර්මයක්නේ. හැබැයි ඒක කරන්න එපා. මොකද නිදා ගැනීම සඳහා භාවනාව කළොත් භාවනාවෙන් ගන්න තියෙන ප්‍රතිඵල එකක්වත් ගන්න බැරි වෙනවා. ඔය ප්‍රතිඵල වෙන දේවල් වලින් ගන්න පුළුවන්. සංගීතයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිශ්ශබ්දතාවයෙන් ගන්න පුළුවන්. හොඳ නිින්දා. තව බොහෝ ප්‍රතිකාර ඇති. හැබැයි ඔය කිසි දෙයකින් අර භාවනාවෙන් ලැබෙන ඒ සුවිශේෂී ඵල ලැබෙන්නේ නැහැ. ඒ බඳු දුර ගමනක් යන්න පුළුවන් වාහනයක් අපි පාවිච්චි කරනවා නම් මේ මිදුලේ එහාට මෙහාට ගිහිල්ලා ඒ තියෙන තනකොළ ටික අතු ගාපු රොඩු ටික ගෙනල්ලා කුඩු ගොඩට දාන්න ඒ වාහනය පත් වෙනවා නගර සභාවේ කුණු ලොරියක් බවට. ඉතින් බොහෝ දෙනෙක් භාවනාව මේ කුණු ලොරියක් බවට පත් කරගෙන තින හරි අපරාධයක්. නිදාගන්ට නොවේ භාවනාව තියෙන්නේ නිින්ද හරහා අවදිමත් භාවයේ වෙතට යන්න. අන්න එතනදී උදව් වෙන වාහනය තමා සිහිය කියන්නේ, සතිය කියන්නේ. ඒතර බලන්න මේ අපි මේ ගමන යන්නේ එක වාහනයකින් නෙමෙයි, එකවා භක්තියෙන් පටන් ගන්නවා, විශ්වාසයෙන් පටන් ගන්නවා. විශ්වාසයට පුළුවන් අපිව කම්මැලි කමේදී ඈතර කරන්න. ඊළඟට වීරියට පුළුවන් ඒකාකාරී භවයේදී අපිව ඒකාකාරී භවිනුත් එහාට ගෙනියන්න වීරිය කරන්න. අර නිදිමත එනකොට සිහිය වැඩි කරගන්න, අවධානය වැඩි කරගන්න, මනසේ අවදිමත් භාවය වැඩි කරගන්න. ඒ කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි තමන්ගේ භාවනා අරමුණේ තියෙන සියුම් ලක්ෂණ හොයන්න පටන් ගන්න. අපි තුම අපි හුස්ම ගැන නම් භාවනා කරන්නේ, මේ ආස්වාසයේදී දැනෙන සියුම් ලක්ෂණ මොනවද? ආස්වාස වෙන රිද්මේ මොකද්ද? ආස්වාස වෙන්න කොච්චර වෙලාවක් ගත වෙනවද? ආස්වාසයේ වෙන්නේ මොන වගේ වේගයකින්ද? ආස්වාසයේ තියෙන බරගතිය මොකද්ද? ප්‍රස්වාසයේ තියෙන බරගතිය මොකද්ද? ඒ ප්‍රස්වාස වෙන වේගය මොකද්ද? මේ විදිහට මේ ඒ අරමුණ වෙනස් නොකර අරමුණේ තියෙන සියුම් ගති ලක්ෂණ හොයාගන්න අවධානය යොමු කරන්න. නිකම් පේන්නේ මොනම දෙයක්වත් අපි බැලුවොත් පේන්නේ ඔය පුංචි දෙයක්. හැබැයි හොඳට බැලුවොත් සියුම් කාරණා පේන්න පටන් ගන්න. හොඳට ඇහුවොත් තමයි සියුම් නාද රට ඇහෙන්නේ. හල් සියුම් වූ ලක්ෂණ දකින්නට උත්සාහ කරනවා කියන්නේ අවධානය වැඩි කරගන්නවා, සිහිය වැඩි කරගන්නවා, අවදිමත් බව වැඩි වෙනවා. නිදිමත එනකොට මේ අවදිමත් බව වැඩි කරගන්න සතිය නැමැති වාහනයට නගින්න. දැන් එක වාහනයකින් යනවා, ඒකෙන් බහිනවා, ඒ යන්න පුළුවන් උපරිම දොර ගිහිල්ලා විශ්වාසය නැමැති වාහනයෙන් ගමන පටන්ගෙන යන්න පුළුවන් දොර ගිහිල්ලා බහිනවා. ඊළඟට අපි වීරය නැමැති වාහනයට ගොඩනගිනවා, ඒ වාහනයෙන් යන්න පුළුවන් දොර යනවා, ඒ බාධක ජය ගන්නවා. ඊළඟට නිදිමත එනකොට අපි අනිවාර්යයෙන්ම පිහිටපතන්නට ඕනේ සතිමත් භාවයට, අවදිමත් භාවයට. මේ සිදුවෙන දේ හොඳට දකින්න පටන් ගන්න. ඒ දකින්න දකින්න අර නිදිමත නැති වෙලා යනවා. මනස ප්‍රබෝධයටපත් වෙන්න පටන් ගන්නවා. මනස කාර්යක්ෂම වෙන්න පටන් ගන්නවා. නිදිමත එන්න එන්න එන්නේ මොකද්ද? මනස නිෂ්ක්‍රීය වෙනවා. අකර්මණ්‍ය වෙනවා. ඇහෙන්නේ නැනේ නින්ද මත එන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ කියන දේ. පේන්නේත් නැහැ. දැන් ඒවා වැඩි වැඩියෙන් අපි දැනගන්න උත්සාහ කරනවා කියන්නේ මනස කාර්යක්ෂම වෙන්න පටන් ගන්නවා, අවදිමත් වෙන්න පටන් ගන්නවා. ඒ අවදිමත් වීමේ ප්‍රතිඵලය මොකද්ද? නිදිමතෙනුත් එහාට යන්න පුළුවන්. අන්න ඉන් එහා තමයි අර නිධානය තියෙන්නේ, මෙහා නෙමෙයි. කිසියම් නිධානයක් තියෙනවා නම් මනස ආයේ අභ්‍යන්තරයට යන්න යන්න සුදු හඳුන් ගහක් තියෙනවා නම් රිදී නිධානයක්, රිදී නිම්නයක්, එහෙම නැත්නම් රත්තරන් කන්දක් තියෙනවා නම් ඒ තියෙන්නේ මෙන්න මේ අවස්ථා තුනෙන් එහාට ගියොත් විතරයි. මෙහා නෙමෙයි. ත්‍යාවාසනාවකට කල්යාණ මිත්‍රවරුනි බොහෝ දිනක් ලකෝ කැපකිරීම කරලා භාවනාව පටන් ගන්නවා. හැබැයි කම්මැලිකම එනකොට නවත්තනවා. නීරස බව එනකොට නවත්තනවා. නිදිමත එනකොට නවත්තනවා. ඉතින් කියනවා අපි භාවනා කරනවා. කරනවා. හැබැයි හැමදේම එක තැන. ඇඟට විවේකයක් දැනේ. ඇඟේ නිරෝගී බවකුත් දැනේ. හිතට සැහැල්ලුවක් දැනේ. එච්චරයි. ඒව ලෞකිකයි. ඊට පස්සේ මේ අවස්ථා තුන පහු කරගෙන ගියොත් විශ්වාසයෙන් වීරියෙන් සහ සතිමත් බවින් අපි පාතබනවා නිශ්චලත්වයට. නිශ්චලත්වය කියන්නේ බොහොම අපූරු දෙයක්. අපූර්ව කියන්නේ ඒක කලින් අත්දැකල නැහැ. කලින් අපි හැමදේම අත්දකින්නේ භාවනා කළත් නැතත් ওই කම්මැලිකමයි උදාසීනකමයි නිදිමතයි ওই ටික තමයි ජීවිතේ. ඕනෙම දෙයක් එක්ක මොනතරම් රසවත් දෙයක් වුණත් නැවත නැවත ඇහුවොත් නැවත නැවත කෑවොත් නැවත නැවත බැලුවොත් නැවත නැවත වින්දොත් අපි එන්නේ ඔතෙන්ට තමයි. කම්මැලිකමටයි නීරස බවටයි නිදිමතටයි. පටන් ගන්නකොට හොඳයි. හැබැයි එතනින් ඉවරයි. සාමාන්‍ය ජීවිතේ නවතින්නේ මෙතන. ආධ්‍යාත්මික ජීවිතේ පටන් ගන්න එතනින්. ඒතර ඇත්තටම නම් භාවනාව පටන් ගන්නින් ඊට පස්සේ. එතකල් මේ කරන්නේ අපි සූදානම් වීමක් භාවනාවට. විශ්වාසයෙන්, වීරියෙන් සහ සිහියෙන්. මේ අවස්ථා පහු කළත් අපි අරමුණ වෙනස් නොකොලේ අරමුණේම හිටියොත් දිගටම අන්න අපි එළඹෙනවා අභ්‍යන්තර නිශ්චලත්වයට. ඒ ජීවිතේ කවදාවත් විඳලා නැති මනස කිසි දවසක විඳලා නැති නිශ්චලත්වයකටපත් වෙනවා. එතකොට තමයි මනසට තේරෙන්නේ ඇත්ත පෝසත්කම මොකද්ද? සැබෑ ධනවත්කම මොකද්ද? සැබෑ සාර්ථකත්වයේ කුමක්ද කියන එක. මෙහි අසාර්ථක වීමක් නැහැ. නිශ්චලත්වයට කෙනෙක් පාතබුවොත් ඒ නිශ්චලත්වයට වැටෙනවා. පතුලක් නැති නිශ්චලත්වයක්. හිතාගන්න පතුලක් නැති ළිඳකට කෙනෙක් අඩිය තිබ්බොත් වැටීම විතරනේ තියෙන්නේ. දිගටම 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 වැටෙනවා. රිදීමක් නැහැ, මොනවත් නැහැ. ඒ වගේ මේ නිශ්චලත්වයට කෙනෙක් එළඹුණොත් දිගටම භාවනා කරන්න කරන්න තව 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 නිශ්චල වෙනවා. නිශ්චලත්වයේ ගැඹුරට 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 යනවා. ඒ යන්නේ යන්නේ මනසට වැටෙනවා සැබෑ රසය මේක නේද කියලා. මේක නේද සැබෑ රසය. මම මොනතරම් රැවටිලා හිටියද? මොනතරම් මම්මුලා හිලා හිටියද? මොනතරම් අනිත්‍යයත් එක්ක රණ්ඩු කරාද? අනිත්‍යයට බැන්නද? මට කරදර කරනවා, මට බාධා කරනවා, මගේ සතුට නැති කරනවා, මට දුක් දෙනවා. හැබැයි ඔක්කොම විහිළුවක් නේ. මෙයා කෙනෙක් තමන්ගේ මනසයි අභ්‍යන්තරයේ තියෙන ඒ සුවයත් එක්ක එකතු වුණාම තේරෙනවා මේ අනිත්‍යය කරදර කරනවා කියන එක බොරුවක්. එහෙම බෑ. කාටවත් බෑ. කාටවත් ඒක අහිමි කරන්න බෑ, පැහැර ගන්න බෑ, නැති කරන්න බෑ. බැනලා නැති කරන්න බෑ, ගහලා නැති කරන්න බෑ, නිහඬ වෙලා ඉඳලා නැති කරන්න බෑ. බෑ. ඒ තමයි සැබෑ පොහසත්කම. අන්න සැබෑ පොහසතෙක් කියන තැන තේරෙන්න පටන් ගන්න ඔය නිශ්චලත්වයේදී. නිශ්චලත්වයට එන්නේ අපි අර මුලින් පටන් ගත්ත අරමුණ මත නොහැර ඒ අරමුණේම නැවත 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 ජීවත් වීම තුළ. ඉතින් බොහෝ යෝගීන් දවොම පටන් ගන්න ගානින් 100ට එකක්වත් ඔතෙන්ට එන්නේ නැහැ. ප්‍රතිශතය හරියට කියන්න දන්නේ නැහැ. කොහොම හරි වැඩි පිරිසක් මග නවතින. හැබැයි සුළු පිරිසක් හරි මෙතෙන්ට ආවහම ඒ අය එතර නවතිනවා. ඒ නිශ්චලත්වේ නවතිනවා. නිශ්චලත්වයේ තමා ආධ්‍යාත්මික ගමනේ අවසානය කියලා හිතනවා. එහෙම හිතන්න පුළුවන්. මොකද කොච්චර භාවනා කළත් ওই විදිහට ඒ අරමුණේ ඉන්නකොට තව තව නිශ්චල වීම තමයි වෙන්නේ. මොක්නිසාද මේ නිශ්චලත්වයේ අනු පතුලක් නැති අගාධයක් වගේ. අගාධයක් කියන්නේ මේ අනතුරක් නැහැ. හැබැයි පතුලක් නැහැ. කොච්චර හරි නිශ්චලත්වයට වැටෙනවා. ඉතින් ඒ ලොකු සුවයක් ලැබෙනවා. ඇඟටත් සුවයක්, හිතටත් සුවයක්. ඒකෙම ඉඳ හිතෙනවා. ඒ නිසා බොහෝ යෝගින් ඒකට තමයි මොක්ෂය කිව්වේ, නිර්වාණය කිව්වේ, විමුක්තිය කිව්වේ. හැබැයි මේ බුදුදහම කියනවා ඔය නොවේයි මොක්ෂය. එය නොවේයි විමුක්තිය. මොකද මෙතන තාම මෝඩකම තියෙනවා. මෝඩකම නැති වෙලා නැහැ. මෝඩකම නැති කරගත්තේ නැහැ නේ. අවබෝධයක් ලැබුවේ නැහැ නේ. ඒ අනවබෝධයෙන් වැටෙන නිශ්චලත්වයක තමයි ඉන්නේ. ඒ නිසා අවබෝධ කරගන්න මේ නිශ්චලත්වයේ පිළිබඳ. මේ නිශ්චලත්වයේ ස්වභාවය අවබෝධ කරගන්න, නිශ්චලත්වයේ මොන හේතු නිසාද පවතින්නේ කියලා බලන්න. එහෙම කරන්න හිතෙන්නේ නැහැ. සාමාන්‍ය කොච්චර කිව්වත් මොකද එතන හරීම සුවයි. ඒ සුවයත් එක්ක ඔහි සමවදින්න හිතෙනවා මිසක් මනස ක්‍රියාකාරී කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා කලින්ම භාවනා වාඩි වෙන්නකොටම ඔය ගැන මෙනෙහි කරලා වාඩි වෙන්න. මෙහෙම අවබෝධ කර ගැනීම තමයි වටින්නේ. අවබෝධය තමයි විශිෂ්ට. අවබෝධය තමයි ශ්‍රේෂ්ඨ. ශ්‍රේෂ්ඨතම ධනවතෙක් කියලා බුදුදහම කියන්නේ අවබෝධය තියෙන කෙනෙක්. ඒ තමයි බෞද්ධ විග්‍රහය ධනවතෙක් පිළිබඳව. ආලවක බුදුරජාණන් වහන්සේකින් අහනකොට මිනිස්යාට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය මොකද්ද? කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. මිනිසාට තිබෙන ශ්‍රේෂ්ඨතම ධනය මොකද්ද? පඤ්ඤා, ප්‍රඥාව, අවබෝධය. මක්නිසාද මෝඩකම කියන්නේ දිලිඳු භවයේ ලක්ෂණයක්. මොනතරම් සම්පත් තිබ්බත් මෝඩ නම් එහි සැබෑ සැපේ විඳින්නට තන්නේ. ඒකත් දුකක් කරගන්නවා. කොච්චර ඉගෙන ගත්තත් බුද්ධිමත් නැත්තම් ඒ තමන් දන්න දෙයින් එයා දුක් විඳින්නේ. මොනතරම් කායික හැකියාවන් තිබ්බත් බුද්ධියක් නැත්තම්, බුද්ධිය කියන්නේ අවබෝධයක් නැත්තම් ඒ තමන්ගේ හැකියාවන් නිසා තමනුත් දුක් විඳිනවා, අනිත් අයත් දුක් විඳිනවා. බලේ තියෙන කෙනත් එහෙමයි. ධනේ තියෙන කෙනත් ඒකයි. ඒ නිසා තව ඉලක්කයක් බුදුදහම දෙනවා ආධ්‍යාත්මික මාර්ගයට. එදා මිදාතුරු තිබුණු ආධ්‍යාත්මික මාර්ග නිශ්චලත්වයෙන් නැවතුණා. හැබැයි දහම කියනවා ඔය තාවකාලික අත්දැකීමක්. ඔතනින් එහා ගමනක් තියෙනවා. තව එක පියවරක් තියෙනවා. අවබෝධ කරගන්න. ඔබෝයේ ලබන ආධ්‍යාත්මික සුවයේ ස්වභාවය අවබෝධ කරගන්න. ඒකට තියෙන ඇලීම අවබෝධ කරගන්න, ආකර්ෂණය අවබෝධ කරගන්න, බැඳීම අවබෝධ කරගන්න, ඒක අයිති කරගෙන කෑදර වෙලා තියෙන ඒ සිතුවිලි තේරුම් ගන්න. ඒ තරමුණ වෙනස් කරන්නේ නැහැ. හුස්ම නම් හුස්මෙම. ඒකේ ස්වභාවය දැනගන්න. ඒ හුස්මත් එක්ක ඉන්නකොට ලබන අත්දැකීමේ ස්වභාවය තේරුම් ගන්න. අවබෝධය ලැබෙන්නේ අවබෝධ කරගන්න ඕනේ කාරණේ ගැන නැවත විවිධ පැති වලින් බලනකොට, දකිනකොට. ඒ අවබෝධයේ මතුවෙන්න අර අතිශයින්ම සුවදායි වුණු ඒ අපූර්වතම නිශ්චලත්වේනුත් කෙනෙක් නිදහස් වෙනවා. ඒක වැටි වැටි නිහිටි කෙලවරක් නැති එතනිනුත් නිදහස් වෙනවා. අනෙතින්දි තමයි තේරෙන්නේ නිදහස තමයි සැබෑ සුවය. නිදහස අවකාශයේ වගේ. ඒ අවකාශයේ කොහෙටවත් වැටෙන්නේ නැහනේ. වැටෙන්න නම් ආකර්ෂණයක් තියෙන්න බෑ, ගුරුත්වාකර්ෂණයක්. අභ්‍යවකාශය කියන්නේ කිසිම ආකර්ෂණයක් නැති තැන. කොහාටවත් නැහැ. වමටත් නැහැ, දකුණටත් නැහැ, උඩටත් නැහැ, යටටත් නැහැ, උතුරටත් නැහැ, දකුණටත් නැහැ. කොහාටවත් නැහැ. ඉතින් ඒ නිසා මේ කාරණා පහට දහමේ කියනවා පංච බල කියලා. නැත්තම් පංච ඉන්ද්‍රිය මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ආධ්‍යාත්මික ගමන යන්නට මේ බල, මේවා බල, එහෙම නැත්නම් ආධ්‍යාත්මික ඉන්ද්‍රියන්. දැන් බාහිර ඉන්ද්‍රියන් පහක් අපි දන්නවා. ඒ ඉන්ද්‍රියන් පහෙන් අපි කරන්නේ ලෝකයේ තියෙන සම්පත් අපේ කරගන්නවා. බාහිර තියෙන ලස්සන පාට වර්ණ අපේ වින්දනයක් බවට පත් කරගන්න එක තමයි ඇහෙන් කරන්නේ. බාහිර තියෙන මිහිරි නාද මාධූරිය අපේ කරගන්න එක තමයි කන් දෙකෙන් කරන්නේ. එතන මේ ඉන්ද්‍රියන් පහෙන්ම කරන්නේ බාහිර තියෙන නිධානය අපේ කරගන්නවා. ඒක ඇත්තටම අපිට අයිති නෑ. හැබැයි මේවට ආධ්‍යාත්මික ඉන්ද්‍රිය කියන්නේ මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. භක්තිය නැත්තම් විශ්වාසය, වීරියේ උත්සාහය, අවදිමත් බව, නිශ්චලත්වය සහ අවබෝධය. අන්න සැබෑ පොහොසතෙක් නිර්මාණය කරන සැබෑ සාර්ථකත්වය, සැබෑ ධනවත් බව පටන් ගන්නෙත් එක අරමුණකින්, ඉවර කරන්නෙත් එක අරමුණකින්. පටන් ගන්න අරමුණ තමයි අන්තිමටම අතාරින්නේ. හරියට ජීවිතේ පටන් ගන්න ආස්වාසයකින් අපි මුලින්ම අයිති කරගන්නේ ආස්වාසයක්. අන්තිමටම අපිට ආපහු දෙන්න වෙන්නේ ඒ ගත්ත ආස්වාසයක් තමයි ප්‍රස්වාසය විදිහට. ඊට කලින් අනිත් ඒවා අතාරිනවා. ඒ වගේ භාවනාවේදීත් මේ යන ගමනේදී අපි අරමුණක් පටන් ගන්නවා. ඒකත් එක්කම 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 දිගට යනවා. කම්මැලිකම, ඒකාකාරීකම, නිදිමත හරහා නිශ්චලත්වේ තුලට ඇදවැටීමින් සහ ඒ ස්වභාවයේ තේරුම් ගනිමින් ප්‍රඥාවට, ප්‍රඥාව හරහා අපි යනවා. අර කොහෙටවත් ඇදෙන්නේ, බැඳෙන්නේ, ඇලෙන්නේ, වැටෙන්නේ, ගැටෙන්නේ නැති අභ්‍යවකාශයේ වගේ නිදහස් ස්වභාවයකට. හිස් නෙමෙයි, නිදහස් ස්වභාවයකට. එතකොට මෙතනින් පටන් ගත්ත අරමුණ තමයි එතනදී අතාරින්නේ. ඊට කලින් අතහැරියොත් මග නවතිනවා. මේ කල්යාණ මිත්‍රවරුනි බෙදා ගන්නට උත්සාහ කළේ මේ ආධ්‍යාත්මික ගමන පිළිබඳ සිතියමයි. මේක සිතියමක්, මේ කිව්වේ සිතියමක්. කෙටි සිතියමක්, බොහොම කෙටි සිතියමක්. හැබැයි මේ කෙටි කටු සිතියම ප්‍රමාණවත් කියලා හිතනවා ඕනෑම කෙනෙකුට මේ ගමන පටන්ගෙන මම්මුලා නොවි සහ අතරමඟ නවතින්නේ නැතිව කෙලවරටම යන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.